යෝගන සුපායාසාදී සියලු දුක ඉක්මවන්න නම් ජාතිය සේකල යුතුයි කියලා. ජාතිය සිඳින්න නම් භවය සිඳිය යුතුයි කියන තැනයි අපි කතා කළේ. ජාති ජරා ව්‍යාධි මරණයෙන් මිදෙන්න භවය සිඳිය යුතු නම් එහෙනම් අපේ ක්‍රියාව භවය සිඳින වැඩපිළිවෙලක් වෙන්නට ඕන. එතනදී පුරාණ කර්ම ගෙවෙන්නත් ඕන. අලුතෙන් භවයකට බැඳෙන්න බෑ. ආයත භවය, අනාගත භවය, අනාගතය පිළිබඳව අපේක්ෂා තියන්න බෑ. දැන් අතීතයේ ගෙවෙන්න ඕන කීනා ජාති. ඒක ගෙවෙන්න ඕන. කීනා පුරාණ. නවන්නත්ති සම්භව. අලුතින් තැනකට බැඳෙන්න බෑ. විරක්ත චිත්ත ආයතිකේ බවස්. අනාගතේහි බැඳෙන්නත් බෑ. අනාගතයට ඇලුම් කරන්නත් බෑ. මෙන්න මේ සියල්ලම නතර කරගන්න පුළුවන් වුණොත් පහනක් නිවි ගියාක් මෙන්. පහනක් නිවි ගියාක් මෙන්. නිබ්බන්ති ධීර යථා යම් පදීපෝ. පහනක් නිවි ගියාක් මෙන් නිවි යනවා. එහෙනම් අපි එතරටයි එන්න. එතනට එන විදිහටයි අපේ ක්‍රියාව. දැන් එහෙනම් අපි මොන වචනයෙන් හැඳුන්වුවත් අපි නිවන් දකින්න කැමති නම් කැමති කෙනා කළ යුතු කාර්යයයි මේ කියවුනේ. දැන් අපි බලන්න ඕන අපි මෙතෙක් කල් බොහෝ කලක් භාවනා කළා. ಗುಣ පිරුව නිවන් දකින්න කියන උත්සාහයෙන් යම් යම් දේ කළා. ඒ කළ දේවල් භවයේ හින්දාද එහෙම නැත්නම් භවය තරකලාද භවගාමි කර්ම ඉපැද්දෙව්වද කියන කාරණාව හොඳින් විමසලා බලන්න ඕන. මොකද අපට අලුතෙන් යමක් ගැන අහන්න ඕන වෙන්නේ නැහැ. අපි කළ කාර්ය භවයේ සිඳින වැඩපිළිවෙලක් වුණා. තවත් ගුරුවරේ මඟ පෙන්වන්නේ ධර්මයක් වුවමනා නැහැ. එවලු කෙනා පරප්‍රත්‍යින් තොරයි. අනුන්ගේ පිහිටක් අවශ්‍ය නැති කෙනෙක්. හැබැයි තමන්ට තේරෙනවා නම් මම කළ ක්‍රියාවල් කළා තමයි. ඒ වුණාට භවය සිඳුනේ නැහැ. භවයට තව කරුණු එකතු වුණා පමණයි කියලා හිතෙනවා නම් එහෙනම් එකතු කරගත්ත කර්ම බලයෙන් ජාතිය සිඳින්න බෑ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදෙන්න බෑ. එහෙනම් අපිට එතනින් එහාට යන මඟක් ඕන. එහෙනම් අපිට තාම සද්ධර්මය ලැබිලා නැහැ. සද්ධර්මය අපි තාම අහලා නැහැ. මාර්ගය වඩලා නැහැ. ඊට සමීප වෙන වැඩපිළිවෙලකවත් හිටියද නැද්ද කියන කාරණාවත් අපි විසින්ම අපි අපෙන්ම අහගන්න වෙනවා. හොඳයි, දැන් අපි දන්නවා පින්වතුනි මේ කරන කාර්යයන් කරන ක්‍රියාව වඩ වඩාත් නිවැරදි වෙන්න නම් ඒ නිවැරදි වෙන විදිහට කරන්න නම් නිවැරදි විදිහට කරන හැටි අහගන්න. අහගන්න නම් සද්ධර්මයක් තියෙනවා. ඒ සද්ධර්මයක් අහන්න නම් සත්පුරුෂ ඇසුරකුත් තියෙනවා. ඒ නිසා මෙන්න මේ ශාසනයේ නිවන් මගේ ආරම්භය කල්‍යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන අංග හතරෙන් බුදුරජාණන් වහන්සේ පනවා වදාළා. අපි දැන් බලමු ඇත්තටම ධම්මානුධම්ම ප්‍රතිපදාවක අපට යෙදෙන්න පුළුවන්ද? යෙදෙන්න නම් මොන වගේ දැනුමක් නුවණක් අපට ලැබිලා තියෙන්න ඕනද? ඒ සඳහා අඩුවකමක්ද ඒක පුරවගන්නේ කොහොමද? දැන් හොඳයි පින්වතුනි, ඔයත් භාවනා කරන. මොකද්ද භාවනා කරනවා කියන්නේ? ඔය පින්වතුන් විවේක ස්ථානයකට ගිහිල්ලා හොඳ සංසුන් ඉරියව් ඇති කරගෙන ඇස් දෙක පියාගෙන කිසියම් කර්මස්ථානයක් භාවනා අරමුණක් හිතට ගන්නවා. හිතට අරගෙන ඒ අරමුණට අනුව, ඒ නිමිත්තට අනුව යම් මානසිකාරයක් මෙනෙහි කිරීමක් කරනවා. එනු අපි කියන ඒවට නුවණින් මෙනෙහි කරනවා කියලා. දැන් මෙනෙහි කරනවා, ඒ අරමුණෙහි සිත රඳවා ගනිමින්, සිත රඳවා ගන්න උත්සාහවත් වෙමින්, එයින් පිටතට යන හැම මොහොතකම නැවත මෙහාට ඒ අරමුණ තම ගන්න වීරිය කරමින්, පිටතට පැනලා යන්න නොදී වීරියෙන් සිහියෙන් නුවණින් යුතුව ඒ ආරම්භණයේම ඒ අරමුණෙහිම ඒ කමඨහනෙහිම පිහිටා සිටිනවා. මෙන්න මේ උත්සාහයට අපි ප්‍රාථමිකව භාවනා කියලා කියනවා. එතකොට භාවනා කියන වචනේ තේරුම මොකද්ද? වඩනවා. මොනවද වඩන්නේ? ප්‍රධාන වශයෙන් ගත්තහම වැඩි ධර්ම දෙකක් තියෙනවා. චිත්තං පඤ්ඤංච භාවය, සිතයි ප්‍රඥාවයි. තව විදිහකට ගත්තොත් සීලය වඩන්නවා, සමාධිය වඩන්නවා, ප්‍රඥාව වඩන්නවා. මේ සියල්ලම වැඩෙන්න ඕන ධර්ම, වැඩිය යුතු ධර්ම. දැන් මේ වඩනවා කියලා කියනකොට මෙන්න මේ ධර්මතාවයන් වැඩෙන්න ඕන. සතිය, සිහිය කියන්නේ වැඩිය යුතු ධර්මයක් නේද? මේව වඩන්න ඕන. වඩනවා කියලා එතකොට වැඩෙන විදිහට නුවණයි මෙහෙවන්න තියෙන්නේ, මානසිකාරයයි පවත්වන්න තියෙනවා. ඒවා වැඩෙන විදිහට පවත්වන මානසිකාරය පිළිබඳව අපි දැනගෙන දැනුවත් වෙලා තියෙනවා. හොඳයි, දැන් අපි බොහෝම පහළ තැනකින් අඩුම තැනකින් අපි පටන් ගත්තා. ඔන්න දැන් අපි වාඩි වෙලා සංසුන් වෙදගෙන අපි හිතමු බුදු ගුණය, එහෙම නැත්නම් ආනාපාන සති කර්මස්ථානයේට අරමුණට හිත තබා ගත්තා කියලා. දැන් අපි ඒ අරමුණෙහිම රැඳෙන්න උත්සාහ කරනවා. හැබැයි ඒ උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ. අපේ අරමුණෙන් කමඨහනෙන් හිත මිදිලා නානාවිධ අරමුණු වලට හිත පැනලා යනවා. එතකොට දැන් මොකද්ද වෙලා තියෙන්නේ? අපේ පැවැත්ම අකුසල සහගතව පැවතුණා. අපි ඒ උපන් අකුසල් දුරු කරලා නූපන් කුසලයේ උපදවා ගත්ත කමඨහනට අභිමුඛව සිහිය පිහිටෙව්වා කියලා කියන්නේ. නූපන් කුසලය ඉපදෙව්වා. දැන් ඊළඟට අපිට කරන්න තියෙන්නේ උපන් කුසලය වඩන්න. ඔන්න අපි පටන් ගත්තා ඒ භාවනාවෙහි යෙදෙන්න. එහෙම ටික දුරක් භාවනා කරගෙන ඒ හිත ඒ විදිහෙන් රැකගෙන යනකොට ඔන්න මොකද වුනේ? ආපහු ඒ සිත අපේ අරමුණෙන් මිදිලා වෙනත් වෙනත් අරමුණු කරා හිත කැමති කාම ආදී අරමුණු කරා ගිහිල්ලා, අතීතය අනුව ගිහිල්ලා, අනාගතය අනුව ගිහිල්ලා. දැන් මේ කුමක්ද? ආපහු උපන් කුසලය බිඳිලා සිඳිලා නූපන් අකුසලය උපන්න. නූපන් අකුසලයේ උපන්න. දැන් තියෙන්නේ මොකද්ද? උපන් අකුසලයේ වඩන්න නෙවෙයි, උපන් අකුසලය දුරු කරන්න. උපන් අකුසලය දුරු කරන්න. දැන් ඔන්න අපි උපන් අකුසලය දුරු කිරීම සඳහා නුවණ මෙහෙවන්න, වීර්ය සිහිය මෙහෙවන්න. අන්න දැන් අපට තේරෙනවා, පේනවාද මේ කාරණාව තුළ එක තැනක ඉඳලා මේ හිත යන්නේ යම් තැනකද? යන හැම තැනකම සිහිය නුවණ පිටපසින් අරගෙන යනවා. දැන් අපි භාවනා අරමුණෙන් හිත ගැලවුණා, භාවනා අරමුණෙන් හිත නිදහස් වුණා, කැමැති කාමාදී අරමුණකට හිත බැඳුණා. ඒක අපේ හිතේ සාමාන්‍ය ප්‍රාථමික ස්වභාවය. ඒක ස්වභාවය. දැන් මගේ හිත අරමුණෙන් විසිරුණා, අසු අරමුණෙන් තොර වුණා, භාවනා කර්මස්ථානයෙන් පිට ගියා කියලා දුක් වෙන්න, කනගාටු වෙන්න දෙයක් නැහැ. මේ අරමුණේ හිත තියාගන්න බෑ, මට නම් භාවනා කරන්න බෑ කියලා කලකිරෙන්න වෙන්නේ නැහැ. කලකිරිය යුතු නැහැ. ඇයි? බුදුහාමුදුරන්ගේ භාවනාව මේ අපට දුන්නු අරමුණේ කමඨහනෙ හිත රඳවගෙන ඉන්න පුළුවන් නම් හිත වඩන්න දෙයක් නැහැ, වැඩිලා ඉවරයි. දැන් අපට වැඩුණු හිතක් නෙවෙයි තියෙන්නේ, වඩන්න ඕන හිතක්. ඒ නිසා ඒ කර්මස්ථානයෙන් හිත ගැලවුණා කියලා වෙන අරමුණකට ගියා කියලා දුක් වෙන්න, කනගාටු වෙන්න, මට භාවනා කරන්න බෑ, ඒ අරමුණක තියන්න බෑ කියලා කලකිරෙන්න, පසුබහින්න නෙවෙයි තියෙන්නේ. භාවනාවෙන් පිරුණේ නැතනම් අකුසල අරමුණකට ගියා වෙන්න පුළුවන්. එතන භාවනාවෙන් පිරිනොහි ඉන්න පුළුවන්. ඒක මොකද? අකුසලයට ගිහිල්ලා තියෙද්දි කොහොමද කුසලය වෙන්නේ එතන? එතනක් පුළුවන් කුසලය වඩන්න. අකුසලය අකුසලයේ බවට දන්නවනะ, නූපන් අකුසලයේ උපන්නා කියන සිහිය පවතිනවන, සිහියෙන් වැටිලා නැහැ. දැන් උපන් කුසලයෙන් පිරිගුණා, නූපන් අකුසලයේ උපදිලා කියලා දන්නවන, අන්න සිහිය කියලා කියන්නේ කුසල්සිත අරමුණු කරලා දෙන, කුසල්සිත සිහි කරලා දෙන එක විතරක් නෙමෙයි. අකුසලය අකුසලයේ බවට සිහි ගන්න වෙන ගතිය සිහියේම කොටක. එතකොට දැන් තමන් සිහියෙන් පිරිහුනේ නැහැ. සිහිය වැඩෙන බවක තාම තියෙනවා. මේ අකුසලයයි කියලා, මේ උපන්නේ අකුසලයයි කියලා සිහි කරලා දෙන්න පුළුවන්. දැන් ඊළඟට තියෙන්නේ මොකද්ද? උපන්න කුසලයේ දැන් වැඩෙන්න දෙන්නක. අන්න උපන්න කුසලයේ දුරු කිරීම සඳහා එතනට වීරිය නුවණ යොදන්න පුළුවන්කම තියෙන්නේ සිහියෙන් මේ මතක් කිරීම කරලා දුන්නා. අන්න එතකොට අපට නුවණක් තියෙන්න ඕන, අවබෝධයක් තියෙන්න ඕන මේ උපන්න අකුසලයේ දුරු කරන්න. උපන්න උපන්නේ පාපකේ අකුසලයේ ධම්මේ නාදි වාසේති, නොයවසනවා, පජහති දුරු කරනවා, විනෝදේති යටපත් කරනවා, භ්‍යන්ති කරෝති විනාශ කරනවා, අනභවං ගමේති නැවත නොහට ගන්න ස්වභාවයට පත් කරනවා. දැන් මෙන්න මේ වචන වලින් තියෙන වඩාත්ම වැදගත්ම වචනේ තමයි අනභවං ගමේති. නැවත නොහට ගන්න ස්වභාවයට පත් කිරීම දක්වා ඒ නුවණ තියෙනවා. දැන් අපි ළඟ නුවණක් තියෙනවා නොයවසනව දුරු කරනවා. දැන් අද මොකක්ද දෙනේ භාවිතා කරනවා? දැන් රාග සිතක් උපන්නා, කුසල හිතක් උපන්නා. උපන්නා කියලා මොන සමහර අය අඳුරනවා දැන් රාග සිතක් උපන්නා. එතකොට ඉවසන්නේ නැහැ. මොකද කරන්නේ? රාගේ 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 ආදී වශයෙන් එයම මෙනෙහි කිරීම බවටපත් කරගන්නවා. දැන් ඒ තුල ඒ උපන් රාගයේ සැඟවීමක් කළා. සැඟවීමක් කළ, යටපත් කිරීමක් කළ. හැබැයි එහෙම මෙනෙහි කළාම අනභවං ගමේති, නැවත නොහට ගන්න ස්වභාවයටම පත් කළාද? එහෙම කළාම නැවත නොහට ගන්න ස්වභාවයට පත් කළාද? විනාශ කළාද? තාවකාලිකව යටපත් කිරීමක් කළාද කියලා බලන්න. දැන් එහෙම මෙනෙහි කළාම ඇත්තටම යම් කිසි ආකාරයක යටපත් වීමක් වෙනවා. තාවකාලික. ඒවට කියනවා තදංග කියලා. තාවකාලික. තාවකාලිකව යටපත් වෙනවා. එතකොට දැන් අපිට තාවකාලිකව යටපත් කර කර ඉන්න පුළුවන්. තාවකාලික යටපත් කරලා ආපහු කුසලයේ ආපහු කර්මස්ථානෙට එන්න පුළුවන්. ආයෙත් උපදිනවා රාකුසලයේ. ආයෙත් තාවකාලික යටපත් කරනවා, ආයෙ කුසලයට එනවා. ආයෙත් උපදිනවා. ඉවරයක් නෑ මේක. එහෙනම් අපි තාවකාලික යටපත් කරන ක්‍රමයක් දැනගන්න ඕන. ඊළඟට වික්ඛම්බන වශයෙන් මේක මතුන් බොහෝ කලකට මතුන වෙනසේ ලේසියෙන් මතු නොවනසේ යටපත් කිරීමේ ක්‍රමයකුත් තියෙනවා. විනෝදන වික්ඛම්බන වශයෙන් යටපත් කරන්න පුළුවන් මේ අකුසල ගතිය කොච්චර කාලයකටද? ඕනනම් කෙනෙකුට පුළුවන් කල්ප, මහා කල්ප 84 දහසකට මතු නොවනසේ යට කර දාන්න පුළුවන්. නේව සංඥා නා සංඥා සමාපatti කුසලයෙන් පුළුවන් කල්ප, මහා කල්ප 84000කට මතුන වෙනසේ මේ අකුසල හිත යටපත් කරන්න. හැබැයි ඊට පස්සේ ආයි මතුවේ. එතනත් බොහෝ කලකට යටපත් කිරීමක් තියෙන ධ්‍යානයේ. ඒක වික්ඛම්බන. ඊළඟට සමුච්ඡේද අනුභවම නැවත නොහට ගන්න විදිහටම මේ උපන්න අකුසලයේ දුරු කරන්නේ කොහොමද කියලා අපි දැනගෙන ඉන්න ඕන භාවනාවේදී. මෙන්න මේ සියලු ක්‍රමයේ දන්නවා නම් ඔන්න අපි භාවනාව කියන එක දන්නවා නිවන දක්වා. දැන් මම අනභවං ගමේති, නැවත නොහට ගන්න ස්වභාවයටම මේ අකුසල හිත නිවාරණය කරන්න දන්නේ නැත්නම් වික්ඛම්බන ධ්‍යාන දක්වා යන දන්නවා. එතකොට සමුච්ඡේද ප්‍රහාණය ගැන මා දන්නේ නැහැ. තදංග වික්ඛම්බන දන්නවා, සමුච්ඡේදය දන්නේ නැහැ. කොටසක් අඩු. සමහර කෙනෙක් ඉන්නවා සමුච්ඡේදය දන්නේ නැහැ, ධ්‍යාන වශයෙන් බොහෝ කලකට යටපත් කරන වික්ඛම්බන ප්‍රහාණය දන්නේ නැහැ. හැබැයි තදංග తాවකාලිකව ඒ මොහොතට හිත රැකගෙන ඉන්න දන්නවා. එයා එක කරුණකින් සමත්. සමහර කෙනෙක් තදංග වික්ඛම්බන සමුච්ඡේද තුනම දන්නේ නැහැ. එහෙනම් අපේ භාවනා වැඩපිළිවෙල තුළ මෙන්න මේ තදංග වික්ඛම්බන සමුච්ඡේද කියන මේ ක්‍රම තුනෙන්ම ප්‍රහාණය, ක්ලේශ ප්‍රහාණය අපි දැනගෙන ඉන්න ඕන. එතකොට අන්න එතන දන්නවා කියන තැන තියෙනවා අර භවය සිඳිනවා කියන වැඩ පිළිවෙල, ඒකත් එක්ක තියෙනවා. මොකද සමුච්ඡේද ප්‍රහාණයකට යන්න බෑ භවය සිඳින වැඩ පිළිවෙලකින් තොරව. දැන් අපි කිව්වා වික්ඛම්බන කල්ප 84,000කට කෙලෙස් නැති යටපත් කරන්න පුළුවන් කියලා. ඒ කුමකින්ද? ආනිඤ්ඤ සංඛාරේ. ආනිඤ්ඤ සංඛාරේ කල්ප ගණනකට බොහෝ කලකට යටපත් කරන්න පුළුවන් රූපී ධ්‍යාන බලේ යටපත් කරලා ඉන්න පුළුවන්. එතකොට ධ්‍යානයේ රූපී අරූපී ධ්‍යානයේ මේ කෙලෙස් යටපත් කරලා තියාගන්න පුළුවන්. හැබැයි කොයි වෙලාවෙ හරි කර්මය ගෙවිලා ආයුෂ ගෙවිලා නැවත වතාවක් පරණ තැනට වැටෙනවා. ඒ නිසා එතන අවසානයක් නෑ. බුදුහාමුදුරුවෝ එපමණකින් ගමන නිමාවකට දකින්නේ නෑ, ඒක අසම්පූර්ණ මාවතක් හැටියට දකිනවා. ඒ නිසා ආලාර කාලාම උද්දකාරාම කුත්ත වෙන්නේ තවුස්වරු ළඟ ඉගෙනගෙන නේව සංඥා නා සංඥා සමාපත්තිය දක්වත් වඩලා මේ මග නොවේය, මෙහි නිවන නැත්තේය කියලා අත්හැරාවි. ඒ නිසා දැන් අපි භාවිතා කරන දේ අතරමඟින් නවතන එකක් වෙන්න බෑ. අකුසල ගති දුරු වෙලා හිත කුසල සහගත වෙලා කායික මානසික සුවයක් ප්‍රබෝධයක් සැහැල්ලු බවක් කියන මේ භාවනාවේ ලැබෙන ප්‍රාථමික සුවදායක බව ලැබෙනවා වෙන්න පුළුවන්. හැබැයි අපි එපමණකින් රැවටුණොත් මුලා වුණොත් මේකමයි මඟ, මෙතනමයි සතුට සුවය කියලා සැපත කියලා, ඒ කියන්නේ අපි බොහෝම අල්ප දෙයකට රැවටිලා තියෙනවා. අර හර සොයන මිනිස්සේ, අරටුව හොයන මිනිස්සේ කොළ ටික අරගෙන හරය හොයාගත්තා වගේ, හරය ලැබුණා කියලා රැවටුණා වගේ අපි මේ පුංචි සැපතකට තාවකාලික ස්වල්ප කෙලෙස් යටපත් කිරීමකින් අපි සියල්ල සම්පූර්ණයි කියලා මුලාවටපත් වුණා. එනිසා අපිට මෙන්න මේ තාවකාලිකව දැනෙන සංසිඳී තාවකාලිකව කෙලෙසුන් කෙරෙන මිදී යාම් ගැන සෑහීමකට පත් වෙනවා. ඒ ගැන සතුටු වෙන්න ඕන. හැබැයි ඒක අවසානයේ නිමාව නොවි, ඒක බොහොම ප්‍රාථමික අවස්ථාව කියලා අපි හඳුනා ගන්න ඕනේ. හඳුනාගෙන මොකද අපිට එතකොට හොයන්න තියෙන තව ඉතිරි ටික කරගන්න කොහොමද? කාගෙන්ද අහන්නේ? කොහෙන්ද හොයන්නේ? අන්න කල්යාණ මිත්‍ර ආශ්‍රය, කල්යාණ මිත්‍රයන් සහාය කොට ඇති, කල්යාණ මිත්‍රයන් නැමුණු කොට, දෙසට නැමුණු කොට, කලින් කලබස් උන්වහන්සේලා සමග කල්යාණ මිත්‍රයන් සමග ආශ්‍රය කරන, සාකච්ඡා කරන, ගැටළු ප්‍රශ්න විමසන බවක අපි පිහිටලා තියෙනවා. අන්න එතකොට අපේ ගමන් මඟ කොතනින් පටන් ගත්තා එහාට මෙවැරදිව යාගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි, කොහොම හරි වේවා දැන් අපට එක තැනක් හෙළේ වුණා. අපි භාවනා කරනවා කියන කාරණාව තුළ යෙදිලා තියෙන්න ඕන කොමක්ද? සතර සම්‍යප්පදං වීරිය. සතර සම්‍යප්පදං වීරිය නූපන් අකුසල නූපදවනවා, උපන්න කුසලය දුරු කරනවා, නූපන්න කුසලය උපදවනවා, උපන්න කුසලය වඩනවා. ඕක ලෝකේට සාධාරණ න්‍යායයි. හැබැයි ලෝකයට සාධාරණ නොවන ඉන් එහාට තියෙන තවත් න්‍යායක් තියෙනවා. එතනට එනකොට මේ කුසලය අකුසලය කියන වචනේ නෙමෙයි භාවිතා වෙන්නේ, වෙනත් නමක් එතනට එකතු වෙනවා. මොකද්ද? නූපන් ආශ්‍රව නූපද වීම, උපන් ආශ්‍රව දුරු කිරීම. නූපන් අදි කුසලය ලෝකෝත්තර කුසලය ඉපදවීම, උපන් කුසලය වැඩීම. අන්න අර අකුසලය කියන තැනට ආශ්‍රවය කියන වචනය යෙදුණා. පාපය අකුසලය කියන තැනට ආශ්‍රව කියන වචනය. නූපන් ආශ්‍රව නූපදවනවා, උපන් ආශ්‍රව දුරු කරනවා. එතකොට දැන් අපි අකුසලය කියන අර්ථය, පාපය කියන තැනේ අර්ථය හඳුනගෙන තියෙන්න ඕන ඒක සීමාව කොතනද කියලා. ආශ්‍රව කියන වචනේ අර්ථය තේරුම් අරගෙන තියෙන්න ඕන ඒක නිමාව කොතනද කියන අදහස පැහැදිලි වෙලා තියෙනවා. හොඳයි, දැන් අපි මේ සියල්ල මේ වචන වලින් භාවිතා නොකළාට අපට තේරෙන විදිහකින් අපේ අත්දැකීම් මත අපි හොයලා බැලුවොත් අපට එච්චර අමාරුම වෙන එකකුත් නැහැ. හොඳයි, දැන් බලන්න පින්වතුනි, අපි භාවනා කරන්න ගත්තා. භාවනා කරන්න කියලා අපි මොකද්ද කළේ? අපි හිතමු මෛත්‍රී භාවනාව එනේ ආරම්භණක් ගත්තා කියලා. අද මොකද දෙනේ? ආනාපාන සති භාවනාව වඩනවා. මම දකින හැටියට නම් ආනාපාන සති අපි භාවිතා කරන්නේ වැරදි විදිහට. ඒකේ හරි විදිහ තාම කාටවත් හෙළි වෙලා තියෙනවද, හසු කරගෙන තියෙනවද කියලා නම් මම දන්නේ නැහැ. මට තේරෙන හැටියට, මට පේන හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහ නෙවෙයි අද ආනාපාන සතිය වඩන්නේ කියලා කිව්වොත් මාත් එක්ක එකඟ වෙන එකක් නැහැ. ඒ දහම හොඳට විමසලා බැලුවොත් ඒක ඇත්තක් තියෙනවා. ඒක වෙන වෙනම තම තමන් විසින් හිතා බලන්න ඕන, විමසා බලන්න ඕන, සොයා බලා ගන්න ඕන තැන. මම ඒ නිසා ඒ ගැන කතා කරන්නේ නැහැ. ඉතින් කමක් නැහැ, කුමක් හෝ වේවා, ඔබ වඩන ආනාපාන සතියම වේවා, කිසියම් අරමුණක හිත තබාගෙන ඔන්න දැන් ඔබ භාවනා කරනවා කියලා හිතන්නකෝ. දැන් මේ භාවනා කරගෙන යනකොට ඔබට කුමක්ද වෙන්නේ? ඒ භාවනාවෙන් බිඳුණා කියලා කියන්නේ මොකද්ද? දැන් S2 පියාගෙන හොඳට අරමුණු කරගෙන ඉන්නවා. දැන් වැඩි වෙලාවක් මේ අරමුණේ පිහිටන්න කලින් හිත කොහෙද ගිහිල්ලා තියෙන්නේ? ඔන්න අපිට කියන්න පුළුවන් අතීතය යනු ගිහිල්ලා, අනාගතය යනු ගිහිල්ලා. දැන් මේ වචනයෙන් අපිට වැඩක් නැහැ. තමන්ට තේරෙනවද මේ අතීතය යනු ගිහිල්ලා කියන්නේ, අනාගතය යනු ගිහිල්ලා කියන්නේ මොකක්ද කියලා? එහෙම නැත්නම් අපිට තව තැනකින් තේරුම් ගන්න පුළුවන්. දැන් මෙහෙම කරගෙන ඉන්නකොට අපට මේ කමඨහන ඇතහැරුණා කියලා කියන්නේ සමහර වෙලාවට දැන් එහෙ පියවිලානේ කනට, නාසයට, කයට ගැටුණු අලුත් අරමුණක්, අලුත් දෙයක්කට හිත යොමු වෙන්න පුළුවන්. දැන් එහෙට යොමු වෙන විදියක් නැහැ පියවිලා. නේ? දිවටත් අමුතු රසයක් එන්න විදියක් නැහැ. කටට මුකුත් ලඟ වෙන්න විදියක් නැහැ. හැබැයි කනට, නාසයට, කයට බාහිරින් අරමුණු ගැටෙන්නත් පුළුවන්. එහෙම අරමුණක් ඔස්සේ හිත දුවන්නත් පුළුවන්. ඊළඟට වැඩිපුරම සිද්ධ වෙන්නේ බාහිරින් අරමුණකට හිත යනවා නෙමෙයි, ඇතුළතින්ම වෙනත් අරමුණු වලට මාරු වෙනවා. අන්න දැන් අපි බලන්න ඕන මේ ඇතුළතින් අරමුණු සිහි වෙනවා කියන්නේ මොකද්ද කියලා. දැන් ආනාපාන සතිය බුදු ගුණ මෛත්‍රී අරමුණේ ඉන්නකොට ඒකෙන් අතහැරලා වෙන දෙයක් සිහි වුණා කියලා කියන්නේ මොකද්ද? අන්න සිහි වුණා කියන තැන තියෙනවා අර භවය කියන අදහස. එතකොට භවය කියන වචනයට අර්ථය හොයාගන්නේ නැතුව භවය සිඳින්න බෑ කියලා කිව්වේ ඒකයි. ඔය සිහි වෙනවා කියන තැන තියෙන්නේ භවය. මොනවද සිහි වෙන්නේ? තියෙන භවට, ඉන්න භවට මවලා පෙන්නන ගතිය තමයි කර්ම භවය. දැන් ඔය ඇස් දෙක තියාගෙන වටපිටාව බලන්න. මෙතන දොරකඩ තියෙනවා, මෙතනයි කවුළුව තියෙනවා, මෙතන ලයිට් තියෙනවා, මෙතන බුදුහාමුදුරුවෝ ඉන්නවා, අතන හාමුදුරුවෝ ඉන්නවා, මේ අහවල් තැන අරයා ඉන්නේ, අහවල් තැන අරයා ඉන්නේ, මෙතනයි මෙයා ඉන්නේ. මේ ඔක්කොම තියෙන බවට, ඉන්න බවට සිතෙන් මව මවා දෙන සලකුණක් තියෙනවද? ලක්ෂණයක් තියෙනවද යම්? මේ විතරක් නෙමෙයි, දැන් ගේ දොර ඉඩ කඩන් යාන වාහන අම්මා තාත්තා ලංකාව කැනඩාව ඇමරිකාව මේ ඔක්කොම ලෝකයක්ම තියෙන බවට අපට සලකුණු කරලා දෙන ලක්ෂණය මතක තියාගන්න. ඔකට තමයි කර්ම භවය කියන්නේ. ඇයි ඔකට කර්ම භවය කියලා කියන්නේ? කර්ම භවය නිමිති කරගෙන තමයි අපි උත්පත්තියට යන්නේ. දැන් ඔහොම ඉන්නකොට මොන දැන් ඔබට යමක් සිහි වුණා කියන්නේ? සිහි වෙච්ච දේ නිමිති කරගෙන ඒක බලන්න නෙමෙයිද ඔබ ඇහැ අරින්නේ? දැන් ඔහොම ඉන්නකොට මතක් වෙන කාර්ය දොර හෙව්වක් දන්නේ. දැන් සිහි කරගත්ත යමක්, මොකද්ද සිහි කරගත්තේ? භවය. දැන් සිහි වුණා, සිහි වෙච්ච දේ බලන්න ඔබට යන්න හිතෙනවා. දැන් ඒක දොර වහලාද කියලා බලන්න. දැන් ඔන්න ගමන, ආයුති, භවය, උත්පත්තියට යනවා කියන කාරණාව උතරයි තියෙන්නේ. උතන තියෙනවා අර අපි ඉස්සෙල්ල පැහැදිලි නොකරපු එක්ෂණික භවය, එක්ෂණික උපත, ප්‍රවෘත්ති විපාකය, ආයතනයන්ගේ උපත, ස්කන්ධයන්ගේ උපත එතන තියෙනවා. අපි ඒක පැහැදිලි කරගන්න හිමින් සැරේ. දැන් හොඳටම බලන්න මේ භාවනා ආරම්භයෙන් අපි වහලා තියෙන්නේ මෙන්න මේ භවය. නමුත් දැන් අපි අරමුණ පවත්වන්න තියෙන සිහිය, නුවණ, වීරිය වැඩිලා සම්පූර්ණ වෙලා නැති නිසා, මේ ඉන්ද්‍රිය ධර්මියෝ නොවැඩුණු නිසා මේ භාවනා කර්මස්ථානයෙන් අතහැරෙනවා අතීත කර්ම, අතීත මතකයන් අවදි වෙන්න ගන්න. ඔන්න ඔය අතීතය මතක් කර දෙන ගතිය. එහෙම නැත්තම් මෙහි තියෙන බවට, දැන් ඔය හිතට මෙවිලා තියෙනවනේ, දැන් ඔය තියෙන දේ පේනව නෙමෙයිනේ, Tamanwi හිතේම තියෙන දේ පේන්නේ. දැන් ඒක ඇත්ත බලන්න පුළුවන් මෙහෙම. දැන් ඔබ සිහි කරන ඔබේ නිවස, ඔබේ ගෙදර දැන් කිසිම අඩුවක් නැහැ, ඒ විදිහටම පේනවා. ඒ විදිහටමයි පේන්නේ, තියෙන ගේමයි පේන්නේ කියලා හිතෙනවා. හැබැයි දැන් අපිට තියෙන ගේම නම් පේන්නේ, දැන් මේ ගෙදර ඉන්නේ කවුද? ඉන්න අය මොකද කරන්නේ? ඒ ටිකක් පේන්න ඕනනේ. දැන් ඒ ටික පේනවද? පේන්නේ නැහැ. එහෙනම් අපිට වර්තමානයේ එතන තියෙන දේක් පේනවා වෙන්න බෑනේ. හිතේම තියෙච්ච දේ පේනවා. තවත් තැනක් කියන්න. දැන් අපි ඉගෙන ගත්ත පාසල සිහි කරගන්න. දැන් ඔන්න ඉස්සර තිබිච්ච අපි ඉගෙන ගත්ත පාසල සිහියට ආව. දැන් හරි ලස්සනට ඒ පසුබිම, ඒ පරිසරය තියෙනවා. දැන් හොඳයි, අපි දැන් ගියොත් ඒ පාසලේ ඔය සලකුණු එකක්වත් එහෙම පිටින්නේ නැහැ. එහෙනම් දැන් තියෙන දේ පිළිබඳ අපිට අතීතයෙන් අපි එකතු කරගත්ත දේවල් මතක් වෙලා මොන දැන් තේරෙනවනේ පැහැදිලිනේ දැන් තියෙන දේ නම් නෙමෙයි මේ සිහි වෙන්නේ පේන්නේ අතීතයෙන් ගත්ත දේවල්මයි කියලා අතීතයෙන් ගත්ත දේවල්මයි සිහියට නැගෙන්නේ එහෙනම් අතීතයෙන් ගත්ත දේවල් මේ එහෙනම් ඇතුලෙන් මේවා මේවා එළියට සම්බන්ධයක් නැහැ ඇතුලෙන් හැබැයි වෙන්න වැරද්ද මොකද්ද ඇතුලෙන්ම මේ සිහි කරලා දෙනකොටම අපි ඇතුලෙන් හටගත් බවක් දන්නේ අරෙහි තියෙන එකමයි සිහි වුනේ කියන මුලා අපිට දැන් මෙහෙම ඉන්නකොට ඔන්න කෙනෙක් ගැන මතක් වෙනවා සිහි වෙච්ච ගමන් හායායිනේ අතලම ඔන්න ඔළුවත් තරවල හැත් ඇරල එතකොට දැන් අපි දන්නේ අරෙහි තියෙන එක සිහි වුණා කියලා ඇත්තනම් දැන් අර නිදර්ශන ටිකත් එක්ක අපිට පේනවා එහෙ තියෙන දෙයක් සිහි වුණා නෙමෙයි ඇතුළ තමයි ඔන්න භවය දැන් ඔය භවය සිදිනවා කියන කාරණාව තමයි භාවනාවේදී වෙන්න ඕන ඔන්න ඔය රැවටීම ඔය මුලාව දුරු කිරීමයි භාවනාවේදී වෙන්න ඕන ඒ රැවටීම ඒ මුලාව දුරු නොවුන අපි ප්‍රතිසන්දියට උත්පත්තියට යන්නේ කොහොමද දැන් බලන මොහොතේ වුණ සිහි වෙන එක ඔය වගේම සලකුණක් චිත්‍රයක් සටහනක් පේනවා. පේනකොට මම කරගත්ත දේ මොන්න දන් දීපුවා භාවනා කරපුවා වන්දනමාන කරපුවා සිහි වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කරගත්ත කාය කර්මයක් වාග් කර්මයක් මනෝ කර්මයක් අකුසල සහගත ක්‍රියාවක් යම් නිමිත්තක් සලකුණක් සටහනක් පෙනිලා සිහි වෙන්නත් පුළුවන්. අන්න කර්මයට අනුව ප්‍රතිසන්දී ඇති වෙනවා. එහෙනම් ජාතිච්ඡය කරන්න බෑ මෙන්න මේ මුලාව ඉතුරු කරගෙන මුලාවට හේතු වෙන මෙන්න මේ කරුණ සිඳින එක එහි මුලාව දුරු කරන එකයි අපි බෞද්ධ භාවනාව නිවන් මඟ කියලා කියන්නේ. එතනදී ඒ සඳහා විවිධ උපායන් තියෙනවා. තාවකාලිකව මේ මතුවෙන ගතිය යටපත් කිරීම සඳහායි අපි අරමුණක් ගන්න. ඕන දැන් අරමුණක් ගන්නවා කියන එක නම් නිකන් අනාවෝදයෙන් නෙමෙයි බුදුගුණේ වඩන්නේ. අනාවෝදයෙන් නෙමෙයි අනාපස් සති නිමිත්ත ගන්නෙ. අනාවෝදයෙන් නෙමෙයි අට්ඨ සංඥාව ගන්නෙ. අවබෝධයක් තියෙනවා මෙන්න මෙහෙම කුසල සංඥාවකින් මේක වහගත් නැත්තම් මේ මහ කුණු ගොඩක් වගේ තියෙන අතීතයේ අවදි වෙනවා මතක් වෙනවා. තුන භවයේ සිඳින වැඩ පිටිවල තමයි පුංචි ගමතහනින් බව අපට අරගෙන තියෙන්නේ. ඉතින් අපි ඒ ගැන ධාවලින් පස්සේ තවදුරටත් කතා බහ කරමු. දැන් මේ ගැන හොඳින් හිතන්න හොඳින් මෙනෙහි කරන්න අතහරින්න අමතක කරන්න නැතුව සීලවන පවත්වන්න ඒ සඳහා බුදුතුමෝ වහන්සේ හිත ආශිර්වාදයෙන්